මේ සම්බෝධන ධර්මයන් කොහොම බීමේදී තමයි නැති කරන්නේ. එතකොට කාමාසව භවසව දිත්තාසව අවිජ්ජාසව කියලා සාස්ත්‍ර ධර්මයන් විස්තර කරනවා. එහිදී දිත්තාසය කියන එක සෝවාන් වීමේදී නැතිවන. එතකොට සංයෝජන වශයෙන් කතා කරනවා නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ආසව වශයෙන් කතා කරනවා නම් දිත්තාසය සෝවාන් වීමේදී නැතිවන. ඒ වගේම සකදාගාමී වීමේදී අනාගාමී වීමේදී කියන මාර්ගඵල ලැබීම තුලදී කාමරාග පටික කියන සංයෝජන ධර්ම දෙක නැති යන්නේ සෝවාන් වෙන සක්කාය දිට්ඨිය නැතුණාට පසුව භාවනා කරන කෙනෙක් විසින් ඒ කාමරාග පටින්දිග දෙක තුනී කරනවා. සකදාගාමී වුණාම අනාගාමී වුණාම ඒ සම්පූර්ණ සේවන ආශ්‍රව අනුව බලනනම් කාමාශ්‍රව භවශ්‍රව දිට්ඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන එකෙන් කාමාශ්‍රව කියන තත්ත්වයේ සකදාගාමී වෙනකොට තුනී වෙලා අනාගාමී වෙනකොට සම්පූර්ණ නැතිවන. අනිත් හේලුවම සංගෝධ ධර්මයන් සහත් මාර්ගඵල වලින් තමයි නැති වෙන්නේ. එතකොට අත්‍යවික්‍රේ සමාධි භානෝ ආශ්‍රවණං කය සංවත්සන්ති කියන එකෙන් දැක්කෙන ඒ සමාධි භානා ක්‍රමයේ සෝවාන් වීමටත් ඒ වගේම සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් අරහත් වීමටත් ඒ සියලුම මාර්ගඵල ලැබීමට හේතු වන උපකාර වන සමාධි භාවනා ක්‍රමයි. කතමාදි වික්‍රේ සමාධි භානෝ ආසන්නං කය සංවත්තන්ති මොකක්ද මේ ආශ්‍රයන් සේකරීම සඳහා නැත්නම් මේ සංවර්ධන සේකරීම සඳහා හේතු වන උපකාර වන භාවනා කියලා බුදුරජාණන් වහන්සේ විමසලා ඒට පිළිතුරක් වශයෙන් බඳාරනවා. ඉද බික්කේ බික්කෝ පංචස්පාදාන කන්දේසෝ උද්‍යබ්භ්‍යානුපස්සී විරති ඉති රූපං ඉති රූපස්ස සම්දේවිත රූපස්ස අත්තංගම ඉති වේදනා සම්දේවිත වේදනා අත්තංගම ඉති සංඥා ඉති සංඥා සම්දේවිත සංඥා අත්තංගම ඉති සංඛාරා ඉති සංඛාරාණ සම්දේවිත සංඛාරාණ අත්තංගම ඉති විඥාන ඉති විඥානස්ස සම්දේවිත විඥාන අත්තංගම ඉති කිය. මේ සියලුම ආශ්‍රව ධර්මයන් සේක්‍රීමට සංගෝධ ධර්මයන් සේක්‍රීමට තිබෙන මේ භාවනාව තමයි මේ පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා වාසය කරන එක. ඒක බලන්නේ මේක තමයි රූපය ඉති රූපං කියලා දකිනවා. ඉති රූපස්ස සමුදියෝ මේක තමයි රූපය ඇතිවීමේ හේතුව කියලා දකිනවා. ඉති රූපස්ස අත්තංගෝ මේ තමයි රූපේ නැතිවීම රූප නිරෝධය කියලා දකිනවා. මෙන්න මේ ආකාරයෙන්ම ඉති වේදනායි වේදනා සම්බේත වේදනා අත්ංගම මේක තමයි වේදනාව කියලා අවබෝධ කරන වේදනා සම්බේත ලෙසින්ම දකිනවා. වේදනා නිරෝධය හේවත් වේදනාව නැති වියම් දකිනවා. ඒ වගේම මේ ඇයට හිතා ගන්නට පුළුවන් වෙන්නට උන සංඥාව සංඛාර විඥාන කියන ඒවාත් අප දත යුතුයි. ඒ සංඥා සංඛාර විඥාන කියන සිස්කන්ධ වල සමුදයත් අපි දත යුතු වෙනවා. එලෙසින්ම ඒ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධයන්ගේ අත්ංගමේවත් නිරෝධයත් අපි දකින්නට ඕන. මේක භාවනාව තුළින් අත්දැකීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. කොයි ආකාරයෙන් කවර භාවනාවක නිරත වුණත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ මේ කියන නිරෝධය දෙන දැක කිසි කෙනෙකුට සෝවාන් වෙන්නටත් බෑ වෙනත් මාර්ගඵලයක් ලබන්නටත් බෑ. ඒක නිසා මේ භාවනා ක්‍රමය පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන්නේ නැතිවීම බලබලා වාසය කරන්නට උපයෝගී කරගත යුතු භාවනා ක්‍රමයක්. කවර භාවනාවක නිරත වුණත් ඒකයි අපි විශ්ින් කළ යුතු වන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනාවක් කෙනෙක් ප්‍රගුණ කරනවා එක. තරමක් දුරට හෝ සමාධි ආනාපාන සති භාවනාව දිනු ක්‍රීමෙන් ලැබුවාට පසුව ඒ ආනාපාන සමාධිය තුළින්ම පමණක් කෙනෙකුට නිවන් යන්නට නොහැක වෙන නිසා එක්කෝ ඒ ආනාපාන සති සමාධි භාවනාව විදර්ශනාවට නගන්නට ඕන. නැත්නම් ඒ විදර්ශනාව නැගේ විදර්ශනාව වැඩෙන ආකාරයෙන් ආනාපාන සති භාවනාව ඒ 16 ආකාරයකින් වැඩි යුතු බව දක්වා තිබෙනවා. ඒ ආකාරයෙන් වඩන්නට ඕන. ඒදී පංචස්කන්ධ ධර්මයන් තමයි ඒ විදර්ශනාවට වඩන විට අරමුණක් වශයෙන් ගන්න. නැත්තම් පිම්බෙන් හැකලින් භාවනාවක් කරන කෙනෙකුත් ඒ රූප මේ උදර කොටසේ තියෙන පිම්බෙන් හැකලින් ආදී අරමුණු කරමින් රූපස්කන්ධය අරමුණු කරමින් ඒ වගේම වේදනා සංඥා ආදී සසු පංචස්කන්ධ ධර්ම අරමුණු කරගෙන තමයි භාවනා කරන්නේ. ඒ වගේම තමයි චතුර්ධාතු අවස්ථාන ඒ කියන්නේ ධාතු මනස්කාර භාවනාව වැනි එකක් කරන විට මේ රූපස්කන්ධය සහ ඒහා යෙදෙන නාමස්කන්ධය අරගෙන පංචස්කන්ධ ධර්මයන්ගේ ඇති නැතිම බලබල තමයි වාසය කරන්නේ. මේ විදිහට කොයි භාවනාවක් අපි කළත් ඒ සෑම භාවනාවක් නාවකදීම අරමුණු විය යුත්තේ නිවන් යෑමට බලාපොරොත්තු වෙනවනම් පංචස්කන්ධය හා එහි ඇතිවීම නැතිවීම. මේදී මේ ඇතිවීම නැතිවීම ගැන කතා කරන විට පළමුවෙන්ම තමා විසින් සුතමේ වශයෙන් අහලා කියවලා පොත්පත් වලින් දැනගෙන දන්නාය සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕන. ඒක පළවෙනි අදියරය. ඒ දැනුම ඇති කර ගැනීමේදී මේක තමයි රූපස්කන්ධය, මේ වේදනා, මේ සංඥා, මේ සංඛාර, මේ විඥාන කියලා මේ කියන ලද පංචස්කන්ධ ධර්මයන් පැහැදිලිව තමාට පේන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාටවත් පොතපතක තිබුණාටවත් නෙවෙයි, තමාගේම දැනුමට, තමාගේම නුවණට, තමාගේම ප්‍රඥාවට වැටහෙන්නට ඕන, අවබෝධ වෙන්නට ඕන මේක තමයි රූපය, මේක තමයි වේදනාව ආදී මේ පංචස්කන්ධ ධර්මයන්. ඒ වගේ සමුදයතේ ආකාරයෙන්ම කියවලා අහලා බලලා තේරුම් අරගෙන සාකච්ඡා කරලා තමාටම වැටෙන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්නට ඕන. මේ කියන පංචස්කන්ධ ධර්මයන්ගේ සමුදේ මේකයි කිය. රූපස්කන්ධයේ සමුදේ ඇතිවීමේ හේතුව මේකේ, වේදනාව ඇතිවීමේ හේතුව ආදී වශයෙන් ඒක අපි අවබෝධ කරගන්නට ඕන. ඒ සමුදේ නිසායි, ඒ කියන්නේ හේතුව නිසායි පංචස්කන්ධ ධර්ම ඇති වෙනවනම් මේ හේතුන් නැති වෙනකොට ඒවා නිරුද්ධ වී යන ආකාරය තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගැනීමේදී එක්කෝ පොත්පත් කියලා නැත්නම් දන්න කෙනෙකුෙන් අහලා නැත්නම් ධර්ම ශ්‍රවණයක් කරලා අහලා මේ සාකච්ඡා කරලා ලබාගත් දැනුම තමා විසින්ම නුවණින් කල්පනා කරලා තමාගේම අවබෝධයෙන් ඇති කරගත යුතු දැනුමක් බවට පත් කරගන්නට ඕනේ. ඒකට කියන්නේ චින්තාමය වශයෙන් ඇති කරගන්න ලබන ප්‍රඥාව, තුලිත ප්‍රඥා, තීර්ථ ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියන වචන ඔය සෑම එකක්ම උකට යොදන්නට පුළුවන්. අර කලින් අහපු අහලා දැනගන්න එකට සුතමය ප්‍රඥා කියන්නේ ඇසීමෙන් කියවීමෙන් අවබෝධ කරගන්නා දැනුම. ඒ දැනුම එතරම් ප්‍රමාණවත් වන්නේ නිවන් අවබෝධ කරගන්න තමාට මේ දැනුමක් ඇති වෙන ආකාරයෙන් සිතල අවබෝධයක් ඇති කර ගන්නවා. රූපස්කන්ධය කියන්නේ මේකේ කිය. තමන්ගේ ඇඟ ගත්තොත් තමාගේ රූපය මේක තමයි රූපස්කන්ධය. මේ රූපස්කන්ධයේ තියෙන්නේ මොනවද කියලා බලනවා. මේ බලනකොට තමන්ට පැහැදිලිවම පේන්න ඕනේ මේ මූල ධාතු හතරකින් මේක හැදිලා තියෙන්නේ කියලා. පඨවි ධාතුවය තියෙනවා, මේ ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව, වායු ධාතුව කියන ධාතු හතර තියෙනවා. මම දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ගහක තියෙන කොළයක් ගත්තාම කොළයක්. මේ කොළේ ගත්තාම අපිට පැහැදිලිවම පේනවා නම් මේ කොළේ තුළ මේ ධාතු හතර තියෙනවා කියලා. ඒක ධාතු පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට පහසෙන් අවබෝධ කරගන්නටත් පුළුවන්. එහෙම තියෙනවා නම් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධය අපිට පුළුවන් පහසෙන්ම මේ තමාගේ ශරීරය දෙතටත් යොමු කරන්න. දැන් මේ ගහක කොළයක් අපි උදාහරණ ගත්තොත් ඒ ගහේ කොළේ අපි ඒක තලලා පොඩි කරලා ඉස්මෙහෙම ගත්තොත් එහෙම ඒකේ තියෙන යුස. ඒ යුස ගතිය තමයි එහි තියෙන වතුර ගතිය. තෙත ගතියක් එහි තියෙන වස්ත්‍ර ගතියක්. කොළේ දිහා බැලුවට ඒක පේන්නේ නැහැ. නමුත් ඒක අපි තලලා පොඩි කරලා ඉමිරි කළ හැම ගත්තාම ඒකේ තියෙන විස ඉවත් කරන්නට පුළුවන්. ඒ යුෂ ගතිය, ඒ වස්ත්‍ර ගතිය තමයි ආපෝ ධාතුව කියලා අපි නම් කරන්නේ. දැන් මේ කොළේ අල්ලපහම අපිට සීතලක් හෝ උෂ්ණයක් වැනි ගතියක් දැනෙනවා. ඒ සිසිල් උෂ්ණ ස්වරූපය තමයි එහි තියෙන පඨවි ධාතුව කියන්නේ තේජෝ ධාතුව කියන්නේ රස්නේ හෝ සීතල ගතිය. ඊළඟට මේ කොළේ අර ඉස්මතික සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ රොඩු ටිකක් ඉතිරි වෙනවා. මේ රොඩු ටික අපිටම හොඳටම වේල්ලා ගිහිල්ලා පොළොවටම කර වෙලා පස් වෙන විදිහට ගියා. මෙන්න මේ පස්සන ගතියට පස්සන ස්වරූපයේ කොළේ තියෙනවා. ඒක තමයි පඨවි ධාතුව කියලා තියෙන්නේ. මේ කොළේ පිම්බිච්ච ස්වරූපයක් තියෙනවා. අපි ගහක කොළයක් කඩලා පැත්තකින් දැම්මත් ඒක ටිකක් වෙලා යනකොට මලානික වෙනවා, හැකිලෙනවා. අර පිම්බිච්ච ස්වරූපේ නෑ. ගහේ තියෙනකොට වගේ නේ කඩලා දැම්මට පස්සේ. මේ අර ගහේ ඒකේ තියෙන ජීවිතේන්ද්‍රී රූපේ නැති වෙන නිසා ඒක සිදුවන්නේ. ඒ කොළේ ජීවත් වීම සඳහා ඒකේ තියෙන ධාතු හතරේ පැවැත්ම සඳහා අවශ්‍ය එක් රූප කොටසක් නැති වෙන නිසා ඒක සිදුවන්නේ. ඉතින් ඒක හැකිලිලා තියෙන. ගහේ තියෙනකොට ඒක පිම්බිනි ස්වරූපයක් තියෙනවා. මේ පිම්බුන ස්වරූපය තමයි වායු ගතිය කියන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ශරීරය බලනවා. මේක තමයි පඨවි ධාතුව කියලා. තමන්ගේ මුළු ශරීරයම හිසේ සිට පාදයේ දක්වා ගත්තොත් මේ මුළු ඇඟම ඒකාන්තයෙන්ම පඨවි ධාතුවෙන් හැදිලා ආපෝ ධාතුවෙන් තෙත් වෙලා වායෝ ධාතුවෙන් පොම්බලා ඒ වගේම තේජෝ ධාතුවෙන් ක්‍රත් කරලා තියෙන එක. මේක හරියට තේරුම් ගන්නට නුවණින් දකින්නට ඕනේ. මෙහි වෙන මොකක්වත් නැහැ. මේ ධාතු හතර විතරයි නේද තියෙන්නේ කියලා. මේක දකින්නේ මේව පිළිබඳ තියෙන සක්කාය දිට්ඨිය නිරුද්ධ කර ගැනීම සඳහා. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය අනිවාර්යයෙන්ම කෙනෙක් නිරුද්ධ කරන්න ඕන. මගේ ආත්මයක් තියෙනවා, සදාකාලික ආත්මයක් තියෙනවා ආදී වැරදි අවබෝධ, වැරදි දෘෂ්ටි මිනිසුන්ගේ සත්‍යයන්ගේ සිත්තර තිබෙනවා. මේක අයින් කර ගැනීම සඳහා තමයි මේ රූපස්කන්ධය අපි බෙදලා වෙන් කරලා බලනවා මේ මොනවද තියෙන්නේ කියලා. එහෙම බලපුවම තමන්ට පැහැදිලිව පේනවා නම් මේකේ තියෙන පඨවි ධාතුවක්, ආපෝ ධාතුවක්, තේජෝ ධාතුවක්, වායු ධාතුවක් අතර වෙන කිසිවක් නෙවෙයි කියලා. මේකේ සත්‍යයක් ඉන්න අය, ගැහණියෙක්, පුරුෂයෙක් ඉන්න අය, මමෙක් ඉන්න අය කියන හැඟීම එයින් අයින් වෙන්නට ඕන. නිකම් මේක ධාතු හතරක් කියලා බැලුවට වැඩ නැහැ. මේ ධාතු හතර හැර මෙතන වෙන ගැහණියක්, පුරුෂයෙක්, මිනිහෙක් කියලා ගන්නට කිසිවක් නැහැ. සත්‍යයක් කියලා ගන්නට නැහැ. මේ ධාතු හතර පමණයි ශේෂයෙන් තියෙන්නේ කියන එක අවබෝධය ඇතිවන්න ඕනේ. ඒ අවබෝධය කාටවත් ඇති කර දෙන්නට බෑ. සමා විසින්ම ඇති කරගත යුතුයි. ඒ වගේම උනනම් තමාගේ කියන කෙස් ලොම් නියද සම්මස්නහර ඇටට මිදුළු වකුවළු හදවත් වෙන හැටි ආදී දෙතිස් කුණප කොටස් ගන්නවා. මේ කුණප කොටස් අරගෙන ඒ රූපස්කන්ධය දිහා බලන මේක තමයි මගේ රූපස්කන්ධය කියලා තේරුම් ගන්නවා. මේ කුණප කොටස් 32ක එකතුව නේද මගේ මේ රූප කොටස. අම්මෙන් මේ වැහිලා තිබුණාට හැම ගැලෙව්වොත් තේන මේ අය දැකලා ඇති සමහරට තුවාල වුණාට පස්සේ සමහර ළමින් ගේන තුවාල වෙලා තියෙන. රසු පාටට තියෙනවා අහනි පෙලිකුල් සිනිගඳ පිලිගඳ මාළු ගඳ තියෙන ස්වරූපයක් ඇති ඒ මස්තනි දේවල් තියෙන. ඒ හැමෙන් පස්සේ යටි. මුළු ඇඟේම හැම වෙලෙම ගලවලා දැම්මොත් එහෙම යම්කිසි කෙනෙකුගේ ඔය සත්‍යයන්ගේ හැම ගලවනවා වගේ. එතකොට මේ ගැහණියක් කියලා මිනිහෙක් කියලා මේ ශරීරේ මොනවද ගන්න තියෙන්නේ? මේ හැමේ මතු පිට තියෙන සියුම් හැම නිසා තමයි මේ සියුම් කුඩු හැම නිසා තමයි මේ ඔක්කොම මුලාව තියෙන්නේ. මේ ඔය කකුලක් හේම අතපයක් හේම උතයන් තැනක වැදිනොත් උඩ තියෙන සියුම් හැම ගැලවිලා යනවා සමහර විට. ඒ කුණු හැම කියනවා කුඩු හැම කියනවා සමහර පැතිවල. එතකොට ඒ කුණු හැම මේ මුළු ශරීරේ පුරාම ඒ පුංචියට සිනිදුවට තියෙන හැම මුළු ශරීරෙම ගැලවි ගියා නම් එහෙම සම්පූර්ණයෙන්ම. එතකොට ඔය කියන ගැහණියක් ගන්න ලක්ෂණක්වත් මෙහෙම මිනිහෙක්වත් දකින්නට හම්බෙන්නේ නැහැ. නිකන් මේ ධාතු ගොඩක් නේද මේක තියෙන්නේ කියන එක පැහැදිලිව පේනවා. අපේ මේ මුලාවර මතු පිටින් තියෙන හැමේ අර උපමට්ටම් ගතිය නිසා මේ කකුල එහෙම ගලක හරි මොකක් හරි තැනක වැදුනා මේ කුණුහම ගියා නම් ඒ කුණුහම ගිය ටිකක් අරන් බලන්න ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙන තනිකර මේ ඉතා අපිරිසුදු ධාතු කොටස පටවි ධාතු ආපෝ තේජෝ වායු ධාතු හතර. මේ පටවි වල ස්වરૂපයක් තියෙනවා ආපෝ තේජෝ වායු ධාතු වල ස්වરૂපයක් තියෙනවා. මතු පිට පෘෂ්ඨය උපමට්ටම් කරනවා. දැන් මල් පිටක් ගත්තොත් මතු පිට පෘෂ්ඨය මතු පිට තත්ත්වය උපමට්ටම්. කොළයක් ගත්තොත් මතු පිට තත්ත්වය උපමට්ටම්. දැන් ඇපල් ගෙඩියක් වගේ ගත්තොත් මතු පිට එක හරි ලස්සනට උපමට්ටම් වෙලා තියෙනවා. තැඹිලි ගෙඩියක් ගත්තොත් ඒක ලස්සන උඩ කොටස හොඳට උපමට්ටම් වෙලා තියෙනවා. මේ ධාතු හතරේ ස්වરૂපය ඔකයි. මේක මේ ගෑණියක් පුරුෂයෙක් කියන එකක් නෙවෙයි මේ තියෙන්නේ. අර ඇපල් ගෙඩියක් තේනම් ගෑණියෙක් මිනිහෙක් වෙන්න ඕනේ. මතු හිටහම ඔච්චර මුද්දුවට ලස්සනට තියෙනවා නම් ඒකෙත් එහෙම සුනිදුවට මුද්දුවට තියෙනවා. එහෙම නෙවෙයි මේ ධාතු වල ස්වરૂපය මේකයි. දැන් කෙහෙල් ගහක උඩ පොතු ටිකේම ගැලුවොත් කොයිතරම් සිනිදුවට ඒ කෙහෙල් පතුරු වල තියෙනවද කියලා කල්පනා කරන කෙහෙල් කඳක් අරගෙන බලුවොත් ඒ ඔක්කොම මේ ධාතු වල ස්වરૂපය ඒකයි. මේ ඇඟේ තියෙන ධාතු වල ස්වરૂපය මේකයි. මේක තමයි බඩේ ධාතු ආපෝ තේජෝ තේජෝ ධාතු ආයතන කියලා. ඒ හැර මේකේ සත්‍යයක් නැහැ කියන අවබෝධය තමාම ඇති කරගන්නවා. මිති රූපන් මේක තමයි රූපය කියන්නේ. ඉතින් රූපස්ස සමුදේ මේ රූපේ ඇති වෙන හේතුව ඊළඟට දකිනවා. ඇති වෙන හේතුව වශයෙන් බලන්න ඕන තමන්ට තැහැදිලිව පේන්න ඕන අපි කන බන ආහාර නිසා මේක ඇති වෙනවා. අර කෑම නැති වෙගහම දිරාපත් වෙනවා, දිරනවා, කෙට්ටු වෙනවා, ඒ වහම වෙනවා. ඒක ඒ තරම් ප්‍රධාන එකක් නෙවෙයි. නමුත් ප්‍රධාන ඒවා තියෙනවා. අපි ප්‍රතිසන්ධි විඥානයක් ගෙනෙන මව කුසට ඉස්සලා මේනවා. මව කුසට ප්‍රතිසන්ධි විඥානය ආපහම මව සහ පියා දෙදෙනාගේ සංගෝගයේ ඇති වුණාට පස්සෙ එතන ඒ ධාතු කොටස් කලර රූපයක් නිර්මිත ඒ කලර් රූපය හැදෙන්නේ ප්‍රතිසන්ධි විඥානයේ කලර් රූපේ ගිහිලා එල්ලුනේ නැත්තම්. මේ බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දක්වලා තිබෙනවා. මේක සත්‍යයක්. එතකොට මේ මව සහ පියාගේ සංයෝගය නිසා පහළ වූ ධාතු කොටස් වල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කොටස්. ඒවා අනුන්ගේ දේවල්, තමන්ගේ නෙවෙයි. මේක පැහැදිලිව දකින්න. එතකොට මේ පටන් ගන්නකොටම ඇති උනේ පඨවි ආපෝ තේජෝ වායු කියන මූල ධාතු හතරෙන් මේ රූප කොටස. ඒ පටන් ගන්නකොටම ඇතිවුණු පඨවි ආදී මූල ධාතු අතර අනුන්ගේ තමන්ගේ නෙවෙයි. ඉතින් එතෙන්දිම ගමනවා මේක මගේ මගේ කියලා මුලාවකට ගන්න. ඒක වැඩුණේ මොනවා කොහොමද අම්ම ගන්න කන බොන දේවල් ඒ ශරීරගත වෙන ළමයාගේ කුඩස තුල ඉන්න ළමයා වැඩින්නේ එහෙමයි. අම්ම ගන්න ආහාර පාන. අම්ම ගන්න ආහාර පාන වල තියෙනත් ඔය කියන ධාතු හතර. ඊට පස්සේ බිහි වුණාට පස්සේ ඉතින් මව කිරෙත් දෙනවා, වෙනත් ඒවත් දෙනවා දීලා ලොකු ඒව හැම එකකම තියෙන්නේ මූල ධාතු හතර. පටවියා ඒ ධාතු හතර මේ ගහකට පෝර දානකොට ගහ ලොකු වෙනවා වගේ. ඉතින් අර පුංචි ගාලේ ඉඳලා ඒව දාගෙන දාගෙන එනවා. මේ දැන් තියෙන තත්ත්වෙට ශරීරය මෙහෙම නිර්මිත වෙලා තියෙනවා. මේක පැහැදිලිව පේන්න ඕන. මේක තමයි මේ රූපය ඇතිවීමේ සම්දේ කිය. මේ සම්දේ දකිනවා නම් මේක මම කියලා, මගේ කියලා, ආත්ම කියලා කෙනෙක් ගන්න නැහැ. ගන්නට හැකියාවක් නැහැ. ඒ නමතර තමාගේ සිත නිසා මේ සිතවිලි නිසා මේ රූප වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඉර්තුන් නිසා සීත උෂ්ණ නිසා මේ රූපය තියෙනව නැති වෙනව. කර්ම චිත්තීත්ව ආහාර කියලා ප්‍රධාන වශයෙන් රූප ඇතිීමේ හේතු හතරක් අපි දැන් මේ හැටියට කියනවා. විඥාන මේ සූත්‍ර පිටකයේ හැටියට කියනවා. ඔය කපටිකාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. කොයි ආකාරයකින් හරි බලලා Tamanට තේරෙන්නට මේ තේරෙන විදිහට තේරුම් ගන්න මේ හේතුන් නිසා මේ රූපය ඇති වෙන්නේ කියලා. එතකොට හේතුන් නැති වුණොත් ඒ රූපේ නැති වෙනවා කියලා තේරුම් ගන්න. ඒක තමන්ටම අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්සංගම මේ රූපේ ඇති වුණ හේතුව මේකයි. මේ හේතුව නැති වුණොත් මේ රූපේ නැති වෙනවා එක. මේ වගේම වේදනා සංඥා සංඛාර කියන ඒවා තේරුම් ගන්න. වේදනාව කියන්නේ මොකද්ද? වේදේති ඉතිකෝ භික්ඛේ තස්මා වේදනාති උච්චතිනේ කියන්නේ. ඒ මිදින නිසා කින්ච වේදේති මොකද්ද වෙන්නේ? සුඛම් වේදේති දුක්ඛම් වේදේති අදුක්ඛම සුඛම් වේදේති. සැපත් විඳිනවා දුකක් විඳිනවා සැප දුක් නැති මඳහත් වේදනාවලුත් විඳිනවා. මේ වේදනාවල් ඇතිවීමේ හේතුවක් තියෙනවා. ඇතිවීමේ හේතුව මොකක්ද? අන් කිසාවක් නෙවෙයි මේ ස්පර්ශයේ ඇතිවීම නිසා. ස්පර්ශය කියන්නේ දැන් ඇහැට රූපයක් පෙනුනොත් එහෙම ඒ රූපේ අපි දකිනවා. දැක්කට පස්සේ ඒ රූපය පිළිබඳ දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමයි රූපයයි ඇහැයි කියන කොටස් තුන එකතු වුනහම තමයි එතන තියෙන ස්පර්ශය කියලා කතා කරන්නේ. චක්කුඤ්ඤ පටිච්ච රූපේති උපජ්ජ චක්කු විඥානං තින්නං සංගත චක්කු සම්පස්සෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇහැ තියෙනවා, ඒ වගේම රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා චක්කු විඥානෙහි වාසේ දැනීම ඇති වෙනවා. තින්නං සංගති පස්සෝ මේ තිදෙනාගේ එකතුවට අපි පස්සේ කියන චක්කු සම්පස්සේ කියන. එතකොට ඇහැට රූපේ දැකලා ඒ විදිහට සිතක් පහළ වෙලා ඒක රූපේ අපි ඒක හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ආදී වශයෙන් හිතනකොට ඒක හොඳයි ඒ තමන්ට එන සුඛ වේදනාවක්. ඒක නරකයි අප්‍රියයි දුෂ්ටේ කතුරේ කාදී වශයෙන් මගේ මට හතුරුකම් කරපු ආදී කෙනෙක් ආදී වශයෙන් නැත්නම් අප්‍රිය වූ දෙයක් පිළිකුල් සහගත දෙයක් වශයෙන් බඳිනකොට හිතට එන්නේ දුම්නස් වේදනාවක්. නැත්නම් මඳහත් රූපයක් දැක්කොත් මඳහත් වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව ඇතිවීමේ හේතුව මොකද්ද? ඇහැට අර රූපේ පෙන්ලා ඒ පිළිබඳව චක්‍ර සම්පස්සයක් ඇතිවීම නිසා පස්සපච්චා වේදනා. මේක තමන් තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි තමන්ට තේරෙන්න ඕනේ මේක මෙහෙම තමයි සිදුවන්නේ කියලා. එහෙම නැතුව මේ පොත්වල තියෙනවා කියනවා ඒව තේරුම් ගන්නත් පුළුවන් මතක තියාගන්නත් පුළුවන්. එහෙම මතක තියාගන්න තේරුම් අරගෙන නිවන් යන්නට බෑ. මේක පැහැදිලි දේශම තමාටම අවබෝධ වෙනවා මේ හේතු නිසා මේක ඇති වෙනවා මේකයි හේතුව කියලා. මේක කවුරුත් කිව්වත් නැතත් ඒ විදිහට මීට වඩා ගැඹුරින් මේ හේතු දකින්න තැන් තියෙනවා. මේ දහබාල අවස්ථාවකදී මේ හේතුව පමණක් දැක්කම ඇති. එතකොට ඒ කනට සබ්දයක් ඇහුණා මේ සෝත සම්පස්සේ නිසා එතනත් ඒ සැප දුක් මඳහත් වේදනා ඇතිවන්නේ. එතකොට වේදනාව දකින්න මේක තමයි දුක් වේදනාව, මේක තමයි සැප වේදනාව, මේක තමයි මඳහත් වේදනාව. මේ වේදනාව ඇති වෙන හේතුව දකින්න මෙන්න මේ ස්පර්ශ නිසා තමයි වේදනා ඇතිවන්නේ. කනට සබ්ද ඇසුණාම, නාසයට ගඳ සුවඳ දැනුණාම, දිවට රස දැනුණාම, කයට නොයෙක් දේවල් ගෑවුණාම, ස්පර්ශ වුණාම, ඒ වගේම මනසට විවිධ අරමුණු අරමුණු වුණාට පස්සේ මේ කියන ලද වේදනාවන් තුන අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන්. ඒ වේදනාවන් ඇතිවීමේ හේතුව තියෙන තාක්කල් වේදනාව තියෙනවා. වේදනාව නැති වුණාට පස්සේ වේදනාව නැති ඒ හේතු නැති වුණාට පස්සේ වේදනාව නැති යනවා නේද කියලා තමාට තේරෙනවා. එහෙම තේරෙනකොට මේ මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා නේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කතා කරන්නේ. මගේ ආත්මයේ වේදනාව විඳිනවා මම වේදනාව විඳිනවා මගේ වේදනාව ඔහොම හිතාගෙන ඔහොම දෘෂ්ටියක පැටලෙන ඒවා මිත්‍යා දෘෂ්ටි අදහස් වැරදි අදහස් වැරදි දෘෂ්ටි. එතකොට සම්මා දිට්ඨිය එක නෙවෙයි මේක මේ හේතුන් නිසා තමන් කැමති වුණත් ඇති වෙනවා කැමති නොවුණත් ඇති වෙනවා. අපි හිතමු දුක් වේදනාව දැනෙන අපි මදුරෙක් කැවකෙම් ගැංගි. එතකොට අපි කැමති වුණත් නැති වුණත් ඒ ස්පර්ශය නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. අපේ කැමැත්තට අකමැත්තට අනුව නෙවෙයි ඇතිවන්නේ. ඒ වගේම තමයි ඕනෑම වේදනාවක් ඇතිවන්නේ ඒ හේතුන් ඇති වුණාට පස්සෙ. ඒකකොට ඒක මම කියලා ගන්න එක මුලාවක්, මගේ කියලා ගන්න එක මුලාවක්. අර ශරීරේ මම මගේ කියලා ගත්තේ නැතුව වගේම මේ වේදනාවත් මම මගේ කියලා ගන්නට සුදුසු නෑ හේතුන් නිසා මේ ඇති වෙන ඵලයක් කියලා. මෙන්න මේ විදිහට ඒක අවබෝධ කරගන්නට ඕන. Tamanta තේරෙනවා. Tamanta අවබෝධ වෙන්න ඕන. කවුරුවත් ඇවිත් කිව්වත් මේක වෙන මේක ආත්මයක් කර ආත්මයක් මේ වේදනාව විඳිනවායි මේ මාත්මයක් නැත්තම් මේක විඳින්නට හැකියාවක් නැහැ ආදි වශයෙන් කවුරුව ඔප්පු කරලා කිව්වත් තමාට පැහැදිලිවම පේනවා මේ හේතු නිසා මේක හට ගන්නවා විනා වෙන මෙතන කොසෙම දෙයක් නැහැ. ඒක නිසා ওই කවුරු කිව්වත් බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වත් ඒ හේත ඒව හැර වෙන විදිහකට ඒක බොරුයි කියලා තමාට තේරෙන්නට ඕන. ඒ වගේම තමයි සංඥාව. සංඥාව කියන්නේ සංජානාතිතිකෝ වික්‍රේ තස්මා සංඥාති උච්චති. සංඥාති උච්චන්ති. ඒ කියන්නේ හඳුනා ගන්න නිසා. කිංජ සංජානාති මොකද්ද හඳුනා ගන්න? නීලම්පේ, නිල් පාට, රතු පාට, කහ පාට ආදී වශයෙන් විවිධ පාට වර්ග. අසවල් දේ, අසවල් කෙනා කියලා එහෙම. ඒක එක් කෙනා එක එක දේවල් ඇහැට පෙනෙන රූප හඳුනා ගන්න. කනට ඇහෙන ශබ්ද හඳුන ගන්නවා. රූප සංඥා, ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ, ගඳ සංඥා, දිවට දැනෙන රස, රස සංඥා, කයට දැනෙන ස්පර්ශ වේද දේවල් හඳුනවා. මේවා සීතලේ, මේවා රස්නේ, මේක ආදී විවිධ ආකාරයෙන් ඒ ස්පර්ශය මේක මුද්ද ස්පර්ශයක්, මේක ගෝසු ස්පර්ශයක්, නැකට පියරක් දෙන ස්පර්ශය විවිධ ආකාරයෙන් ස්පර්ශ හඳුනා ගන්නවා. මනසෙන් හමු වන අරමුණු විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා. මේවට තමයි සංඥා කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා ඇතිවන්නේ කොහොමද? මේ සංඥා ඇතිවන්නේ තරකයේ ප්‍රස්පස්සේ නිසා. රූපයක් ඇහැට පෙනිලා පෙන්වුවොත් තමයි ඒ රූපය පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඒ රූපයක් පිළිබඳ සංඥාවක් ඇතිවන්නේ නැහැ. අපි අතීතයේ දැකපු රූපයක් ගැන දැන් හිතලා සංඥාවක් ඇති කරගන්නවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි. අපේ සිත තුනෙන් සිතට අරමුණු කර ගැනීම සඳහා ඇතිවන ධම්ම සංඥාවක්. අනාගතයේ දකින්න ලැබෙන කෙනෙක් ගැන හිතලා සංඥාවක් ඇති කරනවා නම් ඒක රූප සංඥාවක් නෙවෙයි. ඒක ධම්ම සංඥාව සිත තුළ ඇතිවන දැනීමක් පමණයි. වර්තමාන වශයෙන් පවතින රූපයක්ම දැකලා තමයි කෙනෙකුට රූප සංඥාවක් ඇතිවන්නේ. ඒ ඇහැ තිබුණත් බෑ, රූපේ තිබුණත් බෑ, ඒ දෙක එකතු වෙලා ඒ දෙක ගැටීම නිසා ඒ රූපේ දැනි පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕනේ. ඒ දැනි ඒ කරුණ තුනම එකතු වුණොත් තමයි ඒ රූප සංඥාව ඇතිවෙන්නේ. ශබ්ද සංඥාවත් එහෙමයි. කන තියෙන්නට ඕන. මේ කන කියන එකෙන් අදහස් කරන්නේ මේ කම්පෙත්ත නෙවෙයි. ශබ්දයේ ඇසීමට හේතු වෙන ඒ කම්බරේට යටින් තියෙනවා මේ පසුකරාට පසු ඒ ශබ්ද දැනගැනීමට හැකි වෙන දේවල් කොටස්. ඒවා එම නිසිපරිදි තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ ශබ්දයේ තියෙන්නට ඕනේ. ඒ වගේම මනසේ ක්‍රියාශීලී මනසක් තියෙන. නිින්ද ගියා වගේ තත්යකදී ඒක දැනෙන්නේ නැහැ. ඒක නිසා ක්‍රියාශීලී මනසක් තියෙන. එතකොට තමයි ඒ ශබ්දය දැනෙන. තමා කැමති වුණත් ශබ්දයක් ඇවිල්ලා කනේ වැදුනට පස්සේ ඒක දැනීමක් බවට පත් වෙනවා. තමා අකමැති වුණත් ඒ දැනීමක් ඇති වෙනවා. තමාට ඒක දැනීමක් ඇති වෙනකොට මේ බල්ලේ පුරුප ශබ්දයක්, කාරකග්ගේ ශබ්දයක් ආදි වශයෙන් ශබ්දවල හඳුනා ගන්න. මම දන්න මිනිස්සෙක් ඉන්න එමිණිය ඈතේන වාහනයක ශබ්දකේ අරගෙන කියන්න පුළුවන් එමිණිය මේ වර්ගයේ කාර් එකක්, මේ වර්ගයේ මෝටර් බයිසිකල් එකක්, ඒව කියන්න තරම් එමිණිය දක්ෂයි. ඒ ශබ්දයේ තුනේ. ඒ කියන්නේ එමිණිය ඒතරම් දුරට ශබ්ද හඳුනා ගන්නට පුරුදු වෙලා ඉන්න කෙනෙක්. මේ විදිහට ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවට දැනෙන රස හඳුනා ගන්නවා, කයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන අරමුණු හඳුනා ගන්න. ඒ අරමුණු ඒ ඉන්ද්‍රියන්ට හමු වෙනාට පස්සේ ඒ තුනෙන් ස්පර්ශයක් ඇති වුණොත් පමණයි. මනසට හමුවන අරමුණු නම් වර්තමාන වශයෙන් හමුවන ඒවා පනවන්නේ අතීතේවත් පුළුවන්, අනාගතේවත් පුළුවන්, වර්තමානේවත් පුළුවන්, කාලත්‍රයටම අයත් ඒ ධර්ම ඕන එකක් අරමුණු කරලා සංඥාවල් ඇති කරගන්න මනසට පුළුවන්. නමුත් අනිත් ඉන්ද්‍රියන්ට ඒ අවස්ථාවට පහළ වූ දැන් මේ දුදේ කාපු කෑමක් අරගෙන දැන් රස සංඥාවක් ඇති කරගන්න බෑ. රස සංඥාවක් ඇති වෙන්න දිවේ රසක් ගැලවෙන්නට මොනේ වගේ. කනට ශබ්දයක් ඇහෙන ඊහප ශබ්දයක් අහන දැන් සංඥාවක් ඇති කරන ශබ්ද සංඥා දැන් ශබ්දේ තියෙනකොට නාසයට ගඳ සුවඳ ඊයේ දැකපු ගඳ සුවඳක් කරන අද බෑ. මේ වෙලාවේ ගඳ සුවඳ දැනෙන්න ඕන සංඥා. කායට ස්පර්ශත් එහෙමයි. මනසට තමයි, හිතට තමයි, අනිත් ඕනෑම එකක් අතීත අනාගත වර්තමාන කියන කාල තුනටම අයත් දේවල් අරමුණු කරන්නට පුළුවන් ශක්තිය තිබෙන්නේ සංඥාවක් කනදී හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සංඥාව දන්නා සංඥා සමුදය මේකයි කියලා දන්නා. මේ සංඥාව ඇතිවීමේ හේතුව මේක නම් මේ හේතුන් නැතුණාට පස්සේ මේ සංඥාව නිරුද්ධ වෙනවා කියලා තමන් අවබෝධ කරගන්න ඕන. ඊළඟට සංඛාර. සංඛාර කියන්නේ මොකද්ද? කත මේ විකේ සංඛාර මොනවද මේ සංඛාර කියන්නේ? ඒකට කියනවා රූප සංජේතන, ශබ්ද සංජේතන, ගන්ධ සංජේතන, රස සංජේතන, පොට්ටබ්බ සංජේතන, ධම්ම සංජේතන කියලා. ඇහැට පේන රූප පිළිබඳ සිතිවිලි පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද පිළිබඳ සිතිවිලි සංජේතන ජනිත වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විවිධ අරමුණු ආරම්භන කරගෙන විවිධාකාර කුසල් වේවා, අකුසල් වේවා, කුසල් අකුසල් නොවන සිතුවිලි වේවා, කවරාකාරෝ සිතුවිලි ධර්ම පහළ වෙනවා. මේ සංචේතනාව මේ සිතුවිලි පහළ වීම, මේ සිතුවිලි වල තමයි අපි සංස්කාර කියලා කියන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ මම හිතනවා කියලා බොහෝ දෙනෙක් හිතන්නේ, මගේ සිතවිල්ල කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. අර සංඥාවටත් එහෙම හිතනවා, මගේ දැනුම, මගේ සංඥාව. ගොඩාක් පොත්පත් කියලා විභාගයක් පාස් කරලා දැනුම් ගොඩක් ඇතිවෙනවා මගේ දැනුම කියලා. ඉතින් අල්ලගෙන ඒක තදින් උපාදාන කරගෙන ඉන්න අය හිතෙනවා, ආඩම්බරෙන් ඉදිමෙන අය හිතෙනවා. මේ විශාල විභාග පාස් කරලා මේ දැනුම් දෙම කරලා මේ සංඥාව Taman කියලා හිතලා සංඥාව මගේ කියලා හිතාගෙන ඉන්න නිසා මේවා නිකන් නාම ධර්ම පමණයි. මේවා ඇති දැන් තියෙන්න පුළුවන්. තව තම අවුරුද්දකින් දෙකකින් නැත්නම් මාසිකින් දෙකින් නැත්තටම නැති යන්නට පුළුවන් කියලා දකිනවනම් ඔයවා පිළිබඳ ආඩම්බරයක් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. මොකද මේව ඇතිලා නැතිලා යන ධර්මනේ. හැඟීම් ධර්මයක් පමණයි නේ. නාම ධර්මයක් පමණයි නේ. තමන් නෙවෙයි නේ, තමාගේ නෙවෙයි නේ කියලා දන්න. මෙන්න මේ විදිහට තමයි මේ සංස්කාරات. තමාගේ සිත තුළ පහළන විවිධ සිතුවේ සමහරට ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ වැනි දේවල් තියෙනවා, කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රඥාව වැනි දේවල්, ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය වැනි කවර ආකාර කුසල් වේවා, අකුසල් වේවා විවිධ සිතුවේ සිත මෙතන එනවා. මේ සිතිවිලි ඔක්කොම කොටස් 6කට බෙදලා තමයි බුදුහාමුදුරු කියන්නේ රූප පිළිබඳ සිතිවිලි. කවර සිතිවිල්ලක් ආවත් එක්කෝ එක රූපයක් පිළිබඳ සිතිවිල්ලක්. නැත්නම් ගඳක් පිළිබඳ සිතිවිල්ලක්, රසයක් පිළිබඳ සිතිවිල්ලක්, ශබ්දයක් පිළිබඳ සිතිවිල්ලක්, කායයට දැනෙන ස්පර්ශයක් පිළිබඳ ඒ මේ සංචේතනාවක් නැත්නම් මනසට දැනෙන විවිධ අරමුණක් අරගෙන ඒ පිළිබඳ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම. මේවා තමයි සංස්කාර ස්කන්ධය කියලා අපි ප්‍රකාශ කරන්න. මේක හරියට තේරුම් ගන්න. ඒක ඇති වෙන හේතුවක් දකින්න. ඒක ඇති වෙන හේතුව මේ හේතු අපි ඕලාරික වශයෙන් පමණයි මේදී කියන්නේ ගැඹුරින් නෙවෙයි. ඒකෙත් හේතුව මොකක්වත් නෙවෙයි ස්පර්ශයමයි. අර කලින් කියපු ස්පර්ශයමයි. ඇහැට රූපේ ස්පර්ශ වෙලා ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, දෙක දැනුණා. දැන් මේක පිළිබඳ දැනීමක් ඇති වුණා. ඒ දැනීම ආවට පස්සේ ඔන්න ඉතින් රූපේ පිළිබඳ හැඟීමක් ඇති ගන්න. මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා තරුණයි, මෙයා ගැහෙනී, මෙයා පිරිමියෙක් ආදී මෙයා සත්ත්ව, මෙයා වර්ෂතා, අසවල් දින, අසවල් නම් නම්ින් වුණත් විවිධාකාරයෙන් සංඥා ඇති වෙනවා. සංඥා ඇති වුණාට පස්සේ සංඥාව හොඳ නම් යාළුවෙක්, මිත්‍රයෙක්, ඊටාම හිතා කියන නම් සතුරු වේදනාව, නරක හතුරෙක් නම් දුක් වේදනාවක් ආදී වශයෙන් වේදනා ස්කන්ධයකුත් දැනේ. මේවා මේ ඇහැට රූපේ මේ ආකාරයෙන් පහළ වුණාට පසුව අමුණාට පසුව අර විඥාණය ඇති වෙලා සංඥාව ඇතිලා වේදනාව ඇතිවෙනකොට ඒකේ අල්ලාගෙන විවිධ සිතුවිලි ගලනවා. මේ අපි හිතමු ඇහැට රූපයක් දැක්ක. මෙයා හොඳයි, ලස්සනයි, තරුණයි ආදී විවිධ සිතුවිලි එන්නට පුළුවන්. මේ ආකාර විවිධ සිතුවිලි ගලාගෙන යන්නේ ඒ රූපය ඇහැට හමු වෙච්ච නිසා. කවදාවත් දැකපු නැති රූපයක් තියෙනවා නම් තමන් කවදාවත් ඒ රූපය ගැන අහලත් නැත්නම් මෙවැනි රූපයක් තමන්ට දකින්නට තියෙනවා කියලා එහෙම හැඟීමකුත් නැත්නම් එවැනි රූපයක් ගැන කිසිම කෙනෙකුට කිසිම දවසක කිසිම සිතුවිල්ලක් එන්නට බෑ. තමන් කවදාවත් ශබ්දයක් අහලත් නැත්නම් අහපු නැති සද්දයක් නම් ඒ වගේම මෙහෙම සද්දයක් තියෙනවා කියලා Tamanට කවුරුත් කියලා ඒක ගැන අහලත් නැත්නම් මෙවැනි සද්දයක් මට අහන්නට ලැබෙනවා අහන්නට යනවා කියන එවැනි හැඟීමකුත් නැත්නම් ඒ අන්නේ එවැනි සද්දයක් පිළිබඳ ලෝකෙ කොච්චර එවැනි සද්ද තිබුණත් ඒ සද්ද වලින් සද්ද පිළිබඳ අපිට සිතුවිලි එන්නේ නැහැ. මේ විදිහට තමයි නාසයට දිවට ශරීරයට මනසට අරමුණු. ඒ අරමුණු පිළිබඳ සංස්කාර සිතුවිලි ගලන්නේ ඒ පිළිබඳ අපේ මන ස්පර්ශය ඇති වුණොත් පමණයි. අපි හිතමු දැන් මේ පන්සලේ වෙසක් කූඩුවක් දැන් ගහලා තියෙනවා. මේගොල්ලෝ මේක දන්නේ නැහැ කියලා හිතමු. දැන් මම මේක කිව්වොත් එහෙම මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මම ගේ නැහැ. නමුත් මේ මිනිස්සු කියන කතාව. මේ බොහොම හොඳට ගහලා තියෙනවා. මේ ඔන්න එතකොට මේගොල්ලන්ට ඒ පිළිබඳ සිතුවිල්ලක් ඇති වෙනවා. ඒක දන්නේ නැහැ. මේ ඉන්ද්‍රියසල දන්නේ නැහැ මෙහෙම එකක් තියෙනවද කියලා. අහලත් නැහැ මෙහෙම එකක් තියෙනවද කියලා. මෙහෙම එකක් තියෙනවද කියලා බලලා දැනගන්න ඕන කියන හැඟීමකුත් නැහැ. එහෙමනම් ඒක පිළිබඳ කිසිම සිතුවිල්ලක්වත් තින්නේ නැහැ. මේකෙන් පැහැදිලිවම තේරුම් ගන්න මේ ඔක්කොම සිතුවිලි ජනිත වන්නේ මනෝ ස්පර්ශේ නැත්නම් මේ චක්කු සම්බන්ධ සෝතම්පසාදී ස්පර්ශය ඇති වුණොත් පමණයි. ඒ ස්පර්ශ අරමුණු කරගෙන ඇති වෙන සංස්කාර හැම එකක්ම මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙන්නේ. ඒ කියන්නේ ඇහැට රූපේ හම් වෙලා චක්කු විඥානය ඇති වෙලා චක්කු සම්බන්ධය හැමුණාට පසුව පහළ වෙන සිතිවිලි ඔක්කොම මනසේ තුළයි ඇතිවන්නේ. ඒක නිසායි මනෝ ස්පර්ශය තුළින් ජනිත වෙනවා කියලා මා කියේ. ඒ විදිහට තමයි කනට, නාසයට, දිවට, ශරීරයට. එතකොට මේ මනසින් මේ සිතිවිලි ගලා යාම සිද්ධ වෙනවා. මේක තමයි සංස්කාර මම සිතනවා නෙවෙයි මගේ සිතුවිලි නෙවෙයි මේ සිතුවිලි ඇතිවීමේ හේතු තියෙනවා. මේ හේතුන් නිසා මේ ඇතිවන්නේ. මේ පස්සේ එක ප්‍රධාන හේතුවක්. ඊට අමතරව මේ මොළයේ ශෛලියන්ගේ නිසිපරිදි ක්‍රියාකාරීත්වය, ඒ වගේම මේ හිස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය, ඊට අමතරව මේ රුධිර සංසරණය නිසිපරිදි සිදුවීම, මොළයේ කරා විශේෂයෙන්ම රුධිර සංසරණය සිදුවීම, ඔක්සිජන් වායුවේ කරා ගමන් කිරීම ආදී විවිධ දේවල් තියෙනවා. ඉතින් මේ අපි කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන එක් හේතුවක් පමණයි. සිතුවිලි ඇතිවීමට විවිධ හේතු තියෙන එකක් නෙමෙයි. ඒ වගේම තමයි අර කලින් කියපුවාට විවිධ හේතු තියෙනවා. මම කියන්නේ මේක ඕලාරික වශයෙන් පහළ මට්ටමක කියන කතාවක් කියලා ගැඹුරින් කියන කතාවක් නෙවෙයි. දැන් ඔය විද්‍යාත්මකව කතා කරනවා නම් එහෙම මේ සිතුවිලි පහළ වෙනකොට ඔය මොළේ තරංග ගමන් කරන ආකාර කියනවා. ඔය ඇල්ෆා වේව්ස්, බීටා වේව්ස්, තීටා වේව්ස් කියලා ඒවට නම් හිතන් දාලා තියෙන. මේ ඔක්කොම විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන් කතා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම හොඟක් දේවල් විද්‍යාත්මකව ඔප්පු කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කෙසේතත් එවැනි දැනුමක් නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ මේ සංස්කාර ජනිත වන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ සිතුවිලි මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි, තමාට ඕන විදිහට හසුරවන්නට පුළුවන් දේවල් නෙවෙයි කියලා ඒ අවබෝධය ඇති කරගන්නටයි මේ හේතුව දකින්නේ. එතකොට තමන්ට පැහැදිලිවම පේන්න ඕනේ මේ සංස්කාර මේ හේතුන් නිසා ඇති වුණා නම් මේ හේතුන් නැති වෙනකොට මේ සංස්කාර නැති වී යනවා කියලා. මේකත් දකින්න. තමන් අවබෝධ කරගන්නවා. එතකොට විඥානස්කන්ධය විඥාණය ඇතිවීමේ හේතුවක් තියෙනවා. විඥාණය කියනකොට විඥානාති තිකෝ බික්කේ තස්මා විඥානන්ති උච්චති කියලා දක්වන්නේ මේ දැනීමක් ඇතිවන නිසායි, විඥානනය කරන නිසායි විඥාණය කියන්නේ. ඇහැට රූපේ හමු වුණාට පස්සේ ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා. කනට ශබ්ද ඇහුණා මේ පිළිබඳ දැනීමක්. නාසයට ගඳ සුවඳ හමු වුණා මේ පිළිබඳ දැනීමක්. ඉතින් මේවට පිළිලෙන් චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියලා මේ ඉන්ද්‍රිය හයත් පිළිලෙන් කියන්නේ. ඒක නිසාම මේවට විඥාන හයක් වෙනවා. ච විඥාන කාය වේදිතම්බ චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ විඥානයේ පැහැදිලිව තමන් තේරුම් ගන්නවා. මේ විඥානය ඇති වෙන හේතුව දකිනවා. මොකද්ද විඥානය ඇතිවන්නේ? නාම රූපච්ඡා විඥාන, විඥානපච්ඡා නාම රූපං. නාම රූප නිසා විඥානය ඇතිවෙනවා, විඥානය නිසා නාම රූප ඇතිවෙනවා. මේක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාරමින් පාස්නා උදාහරණයක්. අපි උදාහරණයක් කිව්වොත් මෙයාට තේරෙයි. අපි ඒක උත්පත්ති මන්ද මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහට කවදාවත් ඇහැර රූපයක් දැකලා ඒ රූපේ පිළිබඳ විඥානයක් ඇතිවන්නට බෑ. චක්ක විඥානයක් දන්නවන්නට ඒ වගේම ඇහැ නැහැ. පිළිවිය තිබුණත් ඇහි අර රූපයන් දැකීමේ කොටස් මොකක්වත් නැහැ. සමහරට ඒ ඉස්සරහ තිබුණත් ඇතුලේ තියෙන ඒ තියෙන උසාරි මොනෝhari නැතිවෙලා හරි කවර ආකාරයකින් හරි ඒ ඇහැ සම්බන්ධ ඇහැ රූප බැඳීම සම්බන්ධ තියෙන හැම කොටසක්ම නැත්තම් ඉතින් එයාට රූප දැකලා සිටිවිලි ඇති කරගන්නට බෑ. මම දන්නවා මේ ළඟදී ආව මිනිස්සේ අහමදු කෙනෙක් එයාට ඇක්සිඩන්ට් එකක් වෙලා මේ නැහේ කැඩිලා තුවාලුන. දැන් එයාට කිසිම සද්දයක් අහන්න බෑ. ඇහුවට තේරෙන්නේ නැහැ මේ සද්ද අහන ස්නායු සම්පූර්ණයෙන් කැපිලා කැඩලා මැරිලා කියලා. ඉතින් මොනම සද්දයක් අහතෙන් කලින් හොඳට ඇහිච්ච කෙනා. කන ඉතින් ඒක නිසා ඒ සද්ද පිළිබඳ සිටිවිල්ලක් විඥානයක් ඔහුට ඇතිවන්නට බෑ. මේ විදිහට මම දන්න තව කෙනෙක් ඉන්නවා. දිවට කිසිම රසක් දැනෙන්නේ උඩ ඉඳලා වැටිලා. මේ ඒ ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙ ඔහුට අර ජීව හා සම්බන්ධ වූ ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වයේ විරහිත විශ්නිසය ක්‍රියාම ස්නායු මැරීම නිසා කිසිම රසක් දැනෙන්නේ නැහැ. දිව තිබුණත් අර ඒ අවශ්‍ය හේතුන් සියල්ල නැති නිසා රස ගෑවුණත් ඔබට දැනීමක් ඇතිවන්නේ. ඒක නිසා මේ විඥානය ඇතිවන හේතුන් ටික දැක්කොත් තමන්ට පැහැදිලිව පේන්න ඕනේ අනේ මේ විඥානේ මම කියලා ගත්තට, මගේ කියලා ගත්තට මේ හේතුන් නැත්තම් මොකක්වත් කරන්නට බෑනේ. හේතුන් නැත්තම් මේ විඥානේ ඇති වෙන්නේ නෑනේ. අපි හිතමු විඥානේ මම කියලා මගේ කියලා ගන්නවයි කියලා. කවුරු හරි ඉඳලා එකපාරටම සිහි නැති වෙන්න බේතක් කරේ මොකක් හරි දෙනවා. නැත්තම් ඔබ ඉතනනම් කුලර වොම් තිබුණා ඒවා ටිකක් කැල්ලුවා දනින්න. ඒ මිනිහාගේ විඥාන ඔක්කොම නැතුව කියන්නේ හේතුන් නැතුව කියනවා. ඉතින් මම කියලා මගේ කියලා ගන්නට මේව යුතුද සුදුසුද කියලා Tamanට තේරෙන්නට ඕන. මේක ඒකාන්ත වශයෙන්ම හේතුන් නිසා හටගත් ඵල ධර්ම සමූහයක් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය පැහැදිලිව Tamanට ඇති ගන්නට ඕන. ඒ විඥානේ ඇතිවීමේ හේතුන් නැති වෙනකොට විඥානේ නැති වෙනවා කියලා. මම කියවා විඥානේ ඇතිවීමේ හේතුව නාම රූප කියලා. නාම රූප පත්‍ය විඥාන මේ රූපේ නිසා විඥානේ. අපි හිතමු කෙනෙකුට නිින්ද ගිහිල්ලා ඉන්න හොඳට. කනට ඇවිල්ලා හයි කෙනෙක් කතා කරන ශබ්ද ඇහෙනවනේ. කන තියෙනවා, ශබ්ද ගිහිල්ලා වදිනවා. නමුත් ඔහුට ඇහෙන්නේ නැහැ. මඳුරෙක් ගිහිල්ලා කනවා කියමු. ඌට තේරෙන්නේ නැහැ මඳුරා කනවාද කියලා. මේ නින්ද කියලා. මොකද හේතුව? සිත ක්‍රියාශීලී තත්ත්වේ නැහැ. ඒක නිසා විඥාණය ඇතිවීමට සිතත් අවශ්‍යයි. විඥාණය ඇතිවීමට කයත් අවශ්‍යයි. එතකොට නාම රූප දෙකම විඥාණය ඇතිවීමට හේතු වෙනවා. නාම රූපච්ඡා විඥාන. ඒ වගේම විඥාන පච්ඡා නාම රූපං. මේ විඥාණය නිසා නාම රූප දෙක පවතිනවා. නාම රූප දෙක නිසා විඥාණය පවතිනවා. මේක උදාහරණයක් වුණ මෙයාට තේරෙයි. අපිට මෝටර් බයිසිකල් කෙනෙක්ගේ මිනිහෙක් යනවා. මේ මිනිහා යන්නේ මෝටර් බයිසිකලක යන නිසා. මෝටර් බයිසිකලක යන්නේ කොහොමද? මෝටර් බයිසිකලක යන්නේ මිනිහා එක ක්‍රියාත්මක කරන නිසා. එතකොට දෙදෙනාට එකිනෙක උපකාර වෙමින් මිනිහා උපකාර කරනවා බයිසිකලයට යන්න. බයිසිකලයේ උපකාර වෙනවා මිනිහට යන්න. එකිනෙකට උපකාර වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කරන කටයුතු ක්‍රීමිනුයි ඒ ගමන සිදුවන්නේ. මේ වාගේ නාම නිසා නාම රූප නිසා විඥානය පවතිනවා. විඥානය නිසා නාම රූපය පවතිනවා. මේ ආකාරයෙන් දිගින් දිගට සංසාරය ගමන් කිරීම සිදුවෙනවා. මේ විදිහට විඥානස්කන්ධය දකිනවා, විඥාන සමුදය දකිනවා. මෙන්න මේ විදිහට තමන්ට පැහැදිලිව තේරෙන්න ඕන ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාරාණං, ඉති විඤ්ඤාණං, ඉති සංකාරා, ඉති විඥානං කියලා. මේ පංචස්කන්ධ ඉති රූපස් සමුදය, ඉති වේදනා සමුදය, ඉති සංඥා සමුදය, සංකාරාණ සමුදය, ඉති විඥාන සමුදය කියලා. ඒකේ සමුදයක් තමන්ට තේරෙනවා. ඒකේ අත්සංගමේ හේවත් නිරෝධයක් දකින්නවා. දැන් මේක හරියට තමන්ට තේරෙනවා නම් මේවා තියෙනකොට මම කියලා, මගේ කියලා, මගේ ආත්ම කියලා, නැත්නම් ගැහැණියක්, පුරුෂයෙක් කියලා, ජීවියක් කියලා, සත්ත්වයෙක් කියලා ඔය විදාකාරෙන් අපි අල්ලනවනේ මේව. බොහෝ සත්‍ය අපි නේ බොහෝ සත්‍ය අල්ලනවනේ. එතකොට මේ අල්ලන්නේ ඒව තියෙනකොට. රූපේ තියෙනකොට ඒක අල්ලනවා. වේදනාව, සංඥා, සංඛාර, විඥාන තියෙනකොට මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, ආත්ම කියලා හිතනවා. ඔක්කොම ඔය කොයි ආකාරයෙන් ගෑන්නේ මේ කොයි ආකාරයෙන් හරි හිතනවා. මේව නැති විලා ගියාට පස්සේ තියෙනවා කියලා හිතන්න පුළුවන්. දැන් තම පහනක් දැල්ලෙනවා. පහන දැල්ලි තියෙනකොට පහන් දැල්ලා අපිට පියේ යහට පේනවා. මෙතන පහන් දැල්ලා තියෙනවා කියලා අපි කතා කරනවා. සම්මුති වශයෙන් ඒක සත්‍යයක් තියෙනවා. පරමාර්ථ වශයෙන් ඒ මම මේ කතා කරන්නේ. සම්මුති වශයෙන් ඒක හරි. එතකොට පහන් දැල්ල නිවුණට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් මෙතන පහන් දැල්ලා තියෙනවා කියලා. සම්මුති වශයෙන්වත් කියන්න බැහැ. මොකද පහන් දැල්ල එතන නැහැ. මෙන්න මේ වගේ මේ පංචස්කන්ධ ධර්මයන් තියෙනකොට මම මගේ ආත්ම ආදී වශයෙන් කෙනෙක් ගන්නවා සම්මුති වශයෙන් ඒක හරි කියලා අපි හිතුවත් මේවා නිරුද්ධ වී යනවා හරියට දැක්කොත් නැති වී යනවා නිමී යනවා හරියට දැක්කොත් මේක මොකක්ද මම කියලා මගේ කියලා ගන්නට ඉතුරු වන්නේ ශේෂවන්නේ ඒක ගන්න එක හරිද මේ අවබෝධය ඇති වීමට තමයි අර රූප නිරෝධය වේදනා නිරෝධය සංඥා සංඛාර විඥාන කියන ශේෂස්කන්ධයන්ගේ නිරෝධය අපි දකින්නේ මේ හේතුන් තියෙනකොට මේක තියෙනවා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා හේතුන් තියෙනකොට තිබුණා වූ මේ ධර්ම මම නම් මගේ ආත්ම නම් හේතුන් නිරුද්ධ වෙයි යනකොට මෙතන මම කියලා මගේ ආත්ම කියලා නැත්නම් සත්‍යක ආදී වශයෙන් ග්‍රහණය කිරීමට කිසිම ධර්මයක් ඉතිරිවන්නේ නැහැ නේද මේක අනාත්මයි නේද කියන හැඟීම මේක අනිත්‍යයි නේද කියන හැඟීම අපට ඇතිවන්නට ඕන භාවනා කරන්නට ප්‍රථමයෙන්ම මේ දැනුම තමාටම පැහැදිලි ලෙසම ප්‍රත්‍යක්ෂ ලෙසම ඇති කරගත යුතු දැනුමක් බවට පත් කර ගන්න ඕන සමාගයේම දැනුමක් බවට කවුරුත් කිව්වට නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි පොතපතක තිබුණාට නෙවෙයි තමාටම තේරෙන්න ඕන මෙන්න මේකයි தත්තේ මේකයි මේකේ නියම ස්වરૂපය කියලා එතකොට පැහැදිලිව පේනවා මේ හේතු නිසා මේ ඵලයේ ඇති වෙනවා හේතු ඵල දෙකක් මේ හේතු නිරුද්ධ වෙනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා කියන්නේ. එහෙමනම් හේතුන් නිසා පහළ වෙන මේ ධර්ම මම කියලා අපි ගත්තත් මේවා නැති වෙනකොට මගේ කියලා මම කියලා ගන්නට කිසිවක් නැහැ නේද? දැන් ඉතාලා හිතමු. දැන් මේ අයගේ හිතේ තියෙන සියමෙලෙම සිටිවිලි සංඥාවල් ඔක්කොම දැන් ගොඩ ගහලා යන සංඥාව මම මගේ කියලා ගන්නවා. සමහර විට මම දන්නවා මොනම දෙයක්වත් මතක නැති වී යන රෝග තත්යක් ඇති වෙනවා. මේ එහෙම අවස්ථා තියෙනවා ඔක්කොම වාගේ තත්ත්වයක් වෙනවා කියමු නැත්නම් මොකක් හරි රෝග තත්ත්වයකදී මේ මොකක්වත් කලින් දන්නේ මතකත් නැහැ. ඉතින් කලින් තිබෙව්වා ඔක්කොම මම මගේ කියලා ගියා නම් මෙහෙම නිවුණට පස්සේ මෙතන මොකද්ද මම මගේ සංඥාව කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මේ විදිහට තමයි වේදනාවක් ගන්න. දැන් විඳිනකොට මම විඳිනවා කියලා ගන්න. මේ වේදනාව සම්පූර්ණයෙන්ම නැතිලක අපි හිතමු වේදනාව නාශකයක් දුන්නා. නැත්තම් සීනේ තියෙන ඉන්ජෙක්ෂන් එකක් කණ එකක් දුන්නා. ඒ මිනිහට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. අර තියෙන වේදනාව ඔක්කොම මම මගේ කියලා ගත්තා. මේක ඔක්කොම පහනක් නෙවෙනවා. ඒ දැන් නිවිලා ගිහලා. එතකොට මොකද්ද වේදනාව කියලා? මම කියලා ගන්නට තියෙන්නේ. මගේ කියලා ගන්න තියෙන්නේ. මොකක්වත් නෑ. මෙන්න මේ විදිහට මේ පංචස්කන්ධය තුල ආත්මයක් නැති බව පිළිබඳ පැහැදිලිම හැඟීමක් අවබෝධයක් තමම ඇති කරගන්න සෝවාන් වෙන්නට යන්නට ඉස්සෙල්ලාම භවනා කරන්නට යන්න ඉස්සෙල්ලාම ඒක නිකන් වාඩි වෙලා ඉන්නකොට හරි නිදාගෙන ඉන්නකොට හරි මේ පිළිබඳ හොඳට හිතනකොට ඒ තමයි පැහැදිලිවම පේනවා පැහැදිලිවම තේරෙනවා ඒකට ඉතින් ටිකක් ප්‍රඥාව ඕන ප්‍රඥාව නැත්තම් මේවා තේරුම් ගන්නට බෑ ඉතින් මේ ප්‍රඥාව කෙනෙකුට පහසෙන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පහසෙන් තේරුම් ගන්නට පුළුවන් වෙනවා මේ සියල්ලම අනාත්මයි 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 කියලා එහෙමනම් මේ සියල්ලම එක අතකින් හැම වෙලාවෙම නැති නැති යන ආකාරයක් කනානිත්‍ය අනිත්‍ය කියන්නේ ඇතිවෙච්ච වේදනාව මේ ජීවිතේ පුරා ඔක්කොම නැති නැති කියක් කිසිම වේදනාවක් ඉතින් දුක් වේදනාවක් පවසත් වේදනාවක් පවසන අය හැම එකක්ම එහෙමයි ඒ වගේම තමයි ඇතිවෙච්ච සංඥාත් නැති වෙනවා ඇතිවෙච්ච සිතිවිලි කුසල් වේවා පුරා ඔක්කොම නැති වෙනවා ඇතිවෙච්ච විඥානත් නැති වෙනවා ඒ වගේම තමයි මේ රූප කොටසත් හැම මොහොතක් ගානෙම නැති වී නැති වී යනවා මේ රූප කොට අපි පුංචි කාලේ ඉඳලා විවිධ අවස්ථා පසු කරලා තරුණ වියේ බාල වියේ මහලු වියේ ආදී මැදි වියේ ආදී විවිධ අවස්ථා පසු කරලා මේ යන්නේ මේකත් මරුණට පස්සේ දිමිලා නිල්දලා කුණු වෙලා පණුව ගාලා පොළොවටම පස්සෙලම යයි මේ විදිහට මේ රූපස්කන්ධය සෑම මොහොතක් පාසම වෙනස් වෙන නාමස්කන්ධයක් වෙනස මේක ඒකාන්ත වශයෙන් අනිත්‍යයි නේද කියන අවබෝධය ඇති කරගන්න අර කියපු ආකාරයෙන් හේතුඵල දැකීම තුළින් අනාත්මයි කියන අවබෝධය ඇති කරගන්න එසේ ඇති කරගත්තාට පස්ව භාවනාවකට මේ භාවනාවකින් හිත සමාධිමත් කර දෙවෙන මේ පංචස්කන්ධයේ ඇති වෙන්නේ නැති වෙන දෙක බල බලා වාසිය කරන මේක ඇති වෙනකොට ඇති වෙනවා කියලා හිතනවා නැති වෙනකොට නැති වෙනවා කියන එක දකිනවා අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා කටපාඩම් කරනා නෙවෙයි ගිරව්වගේ කියනවා නෙවෙයි නැත්තම් ඔය එක එක බෝතල් වලට ලේබල් අලවනවා ඇති ගිහිල්ලා අපි ලේබල් අලවන්නට යනවා නෙවෙයි තමයි අවබෝධය මේකේ තමත්ම අවශ්‍ය වෙන එක නිසා අර අවබෝධය පැහැදිලිව ඇති කරගත්තාට පස්සේ භාවනා කරන ආසස් ප්‍රසාස අරමුණු කරමින් හෝ පිම්බින් ඇකලින් අරමුණු කරමින් හෝ නැත්තම් චතු දහතු අවස්ථාන දහතු මනස්කාර භාවනාව හෝ මොන හරි භාවනාවක් නිරත වෙනවා කියන්නේ මේ හැම වෙලාවෙම මේ කියපු පංචස්කන්ධ ධර්මයන් මෙන්න ඇති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා මෙන්න නැති වෙනවා කියලා ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙන එක දකිනවා. ඒ ඇති වෙනකොට ඇති වෙන එක දැකපු සිතත් ඊළඟට නැති වෙනකොට දැකපු සිතත් නැති වෙනවා කියලා දැකපු සිතත් මේවත් නැති වෙනවා. මේ විදිහට මේ නාම රූප වහවහ වහවහ බිනිබිනි යන ආකාරය දකිනවනම් මේ මොහොතේ සෑම නාමයක්ම සෑම රූපයක්ම මේ මොහොතේම බිඳිලා ඊළඟ මොහොත වෙනකොට වෙනත් නාමයක් වෙනත් රූපයක් තියෙන්නේ කියලා පැහැදිලිව තමයි අත්දකින්නට පුළුවන් භවනා තුළින්. එහෙම අත්දැක්කොත් එහෙම ඊළඟ මොහොතේදී එන්නේ තවත් නාම අලුත් නාම රූප ධර්ම ටිකක් කියලා හිතනකොට මෙතන මොකද්ද මම මගේ ආත්මය කියලා ගන්නට තියෙන්නේ කියලා හිතා ගන්නට පැහැදිලිවම තමන්ට එහෙම දෙයක් නැහැ නේද කියන අවබෝධය ඇති වෙනවා. එතකොට සංඛාය දිට්ඨියට හිතින්නට බෑ. තන ප්‍රතිෂ්ඨාව පිහිටා හිටින්න තැනක් නැති වෙනවා. මේ විදිහට පැහැදිලි අවබෝධයක පිහිටා භවනා කළොත් එහෙම සෝවාන් වන්නට පුළුවන්. දැන් වේලාව 12ට ඉතාමත් මාසන නිසා අපි මේ දේශනාව දිගින් දිගට කරන්නේ දැන් මේ ප්‍රමාණවත්. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරන්න මේ ආකාරයෙන් බුද්ධ පූජා පවත්වලා දානේ දීන ධර්මයක් අසල මේ කියන ලද සියලු මුකසල් සම මේ ආකාරයෙන් පැත් කරගන්න ලද සියලු මුකසල් වල ශක්තිය අපිටත් මේ පංචස්කන්ධයේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අවබෝධ කරගන්න ලැබේවා. ඒ තුළින් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පිළිබඳ තියෙන සිතුවිලි ඒ හේලු ඒ පිළිබඳ තියෙන සංස්කාර ධර්ම සම්මනේ වීම තුළින් සම්පූර්ණයෙන් නිරුද්ධ වීම තුළින් නාම රූප නිරෝධ දැකීම තුළින් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා නිවන සම්සීමිට මේ කුසල හේතු වේවා වාසනා වේවා කියන අදිෂ්ඨාන ප්‍රාර්ථනාව දැන් තබාගෙන දෙවියන් මේ කරපින් අනුමෝදන් කරන ආකාසත් හටගෙන පාටේ කියන්නේ